මීළඟට ආචාර්ය හර්ෂද සිල්වා මහතුමා, එතුමන්ට විනාඩි 12ක කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. අද මේ අවස්ථාවේදී බොහෝ පුද්ගලයෝ විසර්ජන පනත වෙනුවට වෙන නොයෙකුත් දේවල් සම්බන්ධයෙන් තමයි.
ගරු මන්ත්‍රීතුමනි, ඕඩර් ප්ලීස්. ගරු රෝහිණී කුමාරි විජේරත්න මැතිණිය මුලස්සනේ වෙත පැමිණෙනවා.
ඔබතුමා කතා ඉදිරියට කරගෙන යන්න.
ප්‍රමේසුදී, එතකොට බොහෝ දෙනා අද කතා කරේ අද තියෙන විසර්ජන පනත සම්බන්ධයෙන් නෙමෙයි, වෙන වෙන දේවල් සම්බන්ධයෙන් තමයි කතා කරේ. නමුත් මං හිතන්නේ අද වැදගත් වෙනවා. අපි අද තියෙන මේ වැදගත් මාතෘකාව පිළිබඳව අපේ අවධානය යොමු කරෝති. මූලික වශයෙන් ආදායම්, වියදම් සහ ණය පිළිබඳව තමයි අද මේ කතා කරන්නේ. නමුත් මේ සියලු දේ කතා කරන්න කලින් මේ පාර්ලිමේන්තුවේ මේ අද විවාදේ අපි කරන්නේ නීතිමය වශයෙන් විවස්ථානුකූලව 148 වෙනි විවස්ථාවෙන් මේ ගරු සභාවට තමයි බලය තියෙන්නේ මේ සියලු වියදම්, ආදායම් සහ ණය පිළිබඳව අවසාන තීරණය ගන්න. දැන් අපි බලමු ආදායම්. ආදායම් අපි ඇස්තමේන්තු කරලා තියෙනවා අපිට දීපු විසර්ජන පනතේ රුපියල් සමා වෙන්න. වියදම් අපි ඇස්තමේන්තු කරලා තියෙනවා විසර්ජන පනතේ අපිට යම් කිසි වියදම් ප්‍රමාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් ඒ වියදම් ප්‍රමාණය කොහොමද පොත වියදම් ප්‍රමාණය අද ඉදිරිපත් කරලා මහින්ද රාජපක්ෂ මුදල් ඇමතුමා ඉදිරිපත් කරපු වියදම් සමග සාපේක්ෂව බලනකොට සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් උදාහරණයක් හැටියට 20/20 විසර්ජන පනතේ තියෙන්නේ පුනරාවර්තන සහ මූලධන වියදම් වලට රුපියල් බිලියන 2538යි. ඊළඟට පොලිය විශ්‍රාම වැටු පහ ණය වාරිකයට රුපියල් බිලියන 2000යි. ඒ ඔක්කොම එකතු වුණාම රුපියල් බිලියන 4538යි. බිලියනයක් කියන්නේ කෝටි 100ක්. එතකොට ඒකෙන් අපි ණය වාරිකය අයින් කරාම රුපියල් බිලියන 3556ක වියදමක් තියෙනවා. මේ විශාල වියදමක් අපිට හිතා ගන්නත් අමාරුයි. මොකද බිලියනයක් කියන්නේ කෝටි 100ක්. අපිට කෝටි 100, කෝටිය, ලක්ෂ මේවා සාමාන්‍ය මිනිසුන් තේරෙන්නේ නැහැ. කෙසේ වෙතත් අද ඉදිරිපත් කරලා තියෙන මේ අස්තමේන්තු වලට අනුව එවුව බොහෝ දුරට වෙනස් වෙලා. එතකොට අපි කල්පනා අපි හොයලා බලමු මොකද්ද මේ වෙනස. මේ මූලික වෙනස තමයි නීතිමය ප්‍රශ්නය. ඒ තමයි අපේ රටේ මේ විගණනය කරන්නේ. එහෙමත් නැත්නම් අපේ මේ ගණන් තියන්නේ මුදල් පනත පදනම යටතේ. එමත් නැත්නම් කෑෂ් බේසිස්. උදාහරණයක් හැටියට අපි 2019 යම්කිසි වියදමක් දැරුවනම්, යම්කිසි පාරක් හැදුවනම්, යම්කිසි බෙහෙත් ප්‍රමාණයක්, පොහොර ප්‍රමාණයක් ගෙන්වනම්, ඒකට ගෙවන්න තියෙන බිල මාස කිහිපයක් පමා වෙලා 2020 අවුරුද්දේ ආවනම්, එතකොට 2020 අවුරුද්දට තමයි ඒ ගිණුම් තියන්නේ. ඒක තමයි මුදල් පදනම මත ගිණුම් සකස් කරනවා කියලා කියන්නේ. දැන් ඒක හැම අවුරුද්දෙම එහෙම වෙනවා. නොවැම්බර්, දෙසැම්බර් බිල් ආවහම ජනවාරි, පෙබරවාරි, මාර්තු වල තමයි ගෙවන්නේ. මේක මේ අවුරුද්ද විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. 2019, 18, 17, 16, 15 යනාදී වශයෙන් හැම අවුරුද්දෙම මේක වෙනවා. හැබැයි අද මොකද්ද මේ කරලා තියෙන්නේ? අද කරලා තියෙන්නේ නොගෙවූ බිල්පත් කියලා 2020 කරපු වියදම් 2009ට බැක්ඩේට් කරලා දාලා තියෙනවා. දැන් මුදල් කාරක සභාවේදී මම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඇහුවා ආටිගල මහත්මයා මොකද්ද මේ කරලා තියෙන්නේ? එතකොට එතුමා කිව්වා නෑ නෑ මන්ත්‍රීතුමා අපි මේ ක්‍රම දෙකකින් මේ ගණන් පෙන්වන්නේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඒක විගණකාධිපතිතුමා අපිට කිව්වොත් මේක වැරදි කියලා අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නම් කියලා. නමුත් පටලවා ගන්න එපා මේ දීලා තියෙන්නේ ආර්ථික ක්‍රමයට නමුත් මූල ක්‍රමයට දෙනකොට මේක වෙනස් කරනවා කියලා. ඒත් මම එතුමාගෙන් ඇහුවා ඔබතුමා දැන් අවුරුදු 25ක් විතර මේ භාණ්ඩාගාරයේ ලේකම් හැටියට ඉඳලා තියෙනවා සමා වෙන භාණ්ඩාගාරයේ වැඩ කරලා තියෙනවා. මීට කලින් එක අවුරුද්දකවත් මේ වියදම් මේ අවුරුද්දේ වියදම් කලින් අවුරුද්දවල වියදම් හැටියට පෙන්නලා තියෙනවාද කියලා. එතුමා නැහැ කිව්වා. එතුමා කිව්වා මේ ප්‍රථම වතාවට තමයි මන්ත්‍රීතුමා අපි මේ වගේ වැඩක් කරලා තියෙන්නේ කියලා. එතුමා කියන්න උත්සාහ කරා අපි මේ කරේ මේ ලොකු දානක් තිබෙච්ච නිසා ඒක අපේ මන්ත්‍රීවරු ප්‍රශ්න අහනවා කොහොමද මේවා වියදම් වුනේ ඒ නිසා අපිට මේක පෙන්වන්න සිද්ධ වුණා කියලා. නමුත් ඒක වැරදි. මම ඊට පස්සේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට කතා කරා. කතා කරලා ඇහුවා මේක මෙහෙම කරන්න පුළුවන්ද කියලා. ඔවුන් තරයේ කියා හිටියා මේක සම්පූර්ණයෙන්ම නොවැගැරීමක් කියලා. තරයේ කියා සිටියා මේ අද මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා මේ අගමැතිවරයා මුදල් ඇමතිවරයා හැටියට ඉදිරිපත් කළ තියෙන අයවැය කතාවේ තියෙන අයවැය සාරාංශයේ ගණන් වැරදි කියලා. මෙහෙම ඉදිරිපත් කරන්න බෑ කියලා. මේක මුලා කිරීමක් හැටියට තමයි අපි දකින්නේ. මොකද මේ මහ බැංකුවේ ඉදිරිපත් කළා තියෙනවා ඊයේ පෙරේදා ඉදිරිපත් කරපු වාර්තාවේ සහ අපිට මේ පාර්ලිමේන්තුව බෙදා පාර්ලිමේන්තුව ඇතුළේ බෙදා දීපු වාර්තාවේ ලංකාවේ ගිය අවුරුද්දේ අයවැය පරතරය 6.8ක්ද 6.9ක්ද වගේ ප්‍රමාණයක්. නමුත් ඒක සියලුම දේ වෙනස් කළා. අද කියනවා 2019 අයවැය පරතරයේ 9.6ක් කියලා. මේක පුදුම වැඩක්. හරි අපිට මෙතන අවශ්‍ය වෙන්නේ සත්‍ය කතා කරන එක. ලංකාවේ මේ ආර්ථික දත්ත වෙනස් කරන එකෙන් මම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට පොඩි අවවාදයක් දුන්නා. මම කිව්වා කරුණාකරලා ඔබතුමා කල්පනා කරන්න ජාත්‍යන්තරය මේවා දිහා බලනවා. ජාත්‍යන්තරයෙන් තමයි අපි අවසාන වශයෙන් ණය ලබා ගන්නෙ. ජාත්‍යන්තරයෙන් තමයි අපි ආයෝජන ලබා ගන්නෙ. ජාත්‍යන්තරයට තමයි අපි බඩු විකුණන්නේ. ජාත්‍යන්තරයත් එක්ක ගැටිලා ඉන්න රටක් අපි. ඒ නිසා මේ විදියට ජාත්‍යන්තරයට වසන් කරනවා නම් ලංකාවේ මිනිස්සුන්ට වසන් කරනවා නම් ඔබතුමා කරන්නේ හරි දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබතුමා මේ ගැන ඉතාමත්ම හොඳින් නැවත කල්පනා කරන්න කියලා මම එතුමාට අවවාද කරා. හැබැයි අද මේ පාර්ලිමේන්තුවේ මම ගරු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ අපේ අගමැතිතුමාට ප්‍රශ්නයක් යොමු කරනවා. ඒ තමයි කරුණා කරලා අපිට මේ අයවැය සාරාංශය ඉදිරිපත් කිරීම හරහා 2020 වියදම් 2019 වියදම් හැටියට පෙන්වන්න පුළුවන් කියලා විගණකාධිපතිතුමා හරහා අපිට ලබා දෙන්න කියලා සහතිකයක්. මොකද විගණකාධිපතිතුමා ඒ සහතිකය ලබා දෙන්න බැරි නම් ඒ කියන්නේ මේ සම්පූර්ණ අයවැය සාරාංශයේ නොම්බර නැවත වෙනස් කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් ඒක 20/21 අයවැය ඉදිරිපත් කරන්න කලින් 17 වෙනිදාට කරන්න කියලා මම එතුමාගෙන් ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අනිත් එක තමයි අපේ ගරු අධිකරණ ඇමතිතුමාත් ඉන්න එකේ එතුමාටත් අදාළ දෙයක්. හරිනම් බදු වෙනස් කරන්න හැකියාව තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට විතර 148. නමුත් යම්කිසි බදු වෙනස් කරා. ආදායම් බදු වෙනස් කරා, වැට් බදු වෙනස් කරා, ආනයන බදු වෙනස් කරා. ඊට පස්සේ කොරෝනා ප්‍රශ්න නිසා පාර්ලිමේන්තුවට දාන්න බැරි වුණයි කියලා කිව්වා. නමුත් මේ බදු වෙනස් කරේ 2019 2020ට බලපවත් වුණ ආකාරය. අද 2020 නොවැම්බර් මාසේ 12 වෙනිදා. හැබැයි මම අහන්න කැමති ගරු අධිකරණ ඇමතිතුමාගෙන් කවදාද මේ ආදායම් බදු වෙනස් කිරීම මේ පාර්ලිමේන්තුවට ගේන්නේ? ඒක මාස 11ක් අවශ්‍ය වෙන්නේ නැහැ. දවස් 11කින් කරන්න පුළුවන් වැඩක්. නමුත් බාර්ලිමේන්තුවට ගේන්නේ නැතුව අද මේ විසර්ජන පනත හරහා අයවැය කතාව හරහා මේ බදු ජනතාවගෙන් එකතු කර ගැනීම පිළිබඳව නෛතික ප්‍රශ්නයක් පැන නගිනවා කියන එක මං ඔබතුමියට ඉතාමත්ම ගෞරවයෙන් පෙන්ලා දෙන්න කැමති. ඊළඟ එක තමයි ගරු සභාපතිතුමියනි, මේ ණය මම අහගෙනයි නිවාඩ් කබ්‍රාල් හිටපු මහ බැංකුවේ අධිපතිතුමා අද රාජ්‍ය ඇමතිතුමා කියනවා we don't need to go to the IMF, we don't need their neoliberal restructuring advice කියලා. එතකොට එතුමා මං හිතන්නේ කබීර් මේ කවුද අපේ රවුෆ් හකීම් ඇමතිතුමා කතා කරනකොට පෙන්වලා දුන්නා එතුමා මේ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල අරමුදලත් සමග ණය සමාකිරීම නව පමා කිරීමේ වැඩ කටයුත්තකට යන්න. Go for a moratorium. And to that, the minister replied saying, we are not interested, that we have other methods of raising this money. මොනවාද මේ other methods of raising this money? එතුමා කිව්වා මේ විපක්ෂයේ මන්ත්‍රීවරු ආයෝජකයන්ට කතා කරලා තියෙනවා කියලා. එතුමා දැනගන්න ඕනේ ආයෝජකයෝ කියන්නේ ආණ්ඩු ඇමතිවරුන්ට විතරක් නෙවෙයි, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට, සිවිල් සමාජයට, රටේ වැදගත් පුරවැසියන්ට, ආයෝජකයන්ට, සියලුම දෙනාටම කතා කරනවා. හරි, එතකොට එහෙම තමයි ඔවුන් ස්වාධීන මතයක් ගොඩනගා ගන්නේ. කවදාවත් ඒ රේටින් ඒජන්සිවත්, බ්ලැක් රොක්වත්, මේ ෆිඩෙල්ටිවත්, ඊටන් වාන්ස්වත් එක පැත්තකට විතරක් කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා එතුමාට එක මතක් කරලා දෙන ගමන් අපි කියන්න ඕනේ ඔබතුමාගේ විකල්පය මොකද්ද? අපිට ඇමරිකන් ඩොලර් බිලියන 6ක හිඟයක් තියෙනවා එන අවුරුද්දේ. ණයයි අපිට මේ ආනයන අපනයන පරතරයයි එකතු කරාම අපිට තියෙන සංචිත හොඳටම මදි. එදා 2018 සක්‍රීය ණය කළමනාකරීමේ පනත මෙතන ඉදිරිපත් කරනකොට කොච්චරනම් විරුද්ධ වුණාද? අපේ නිවල් සිරිපාල ඇමතිතුමා මෙතන ඉන්නවා. එතුමාට හොඳට මතකයි ජනාධිපති සිරිසේන ඇමතිතුමාගේ ගෙදර මම බගාපත් වුණා එතුමාට කරුණා කළා මේක පාස් කරන්න අපිට උදව් කරන්න කියලා. අවසාන වශයෙන් ජයසිරි ජයසේකර ඇමතිතුමාගේ ක්‍රීඩා අමාත්‍යාංශයට ගිහිල්ලා මහ බැංකුවේ අධිපති අපේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්මයාත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ පුද්ගලයෝත් නිකන් අපිට ඒක පාස් කරන්න ඉඩ දෙනවා කියලා කිව්වේ නිකන් සමච්චලයට වගේ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු දෙක කාලයක්
තියෙනවා. ඒ හරහා එකතු කරගත්ත සංචිත වලින් තමයි අද අපිට මේ තරමට හරි මේ ණය ප්‍රශ්නෙන් ගැලවෙන්න අස්වැසිල්ලක් වෙලා තියෙන්නේ. දැන් අපේ ඇමතිතුමා කිව්වා මගේ අලුත් මෙවලම මෙන්න මේකයි. ඒ තමයි විදේශ ආයෝජකයෝ ලංකාවට ඇවිල්ලා භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කරවල ඩොලර් වලින් මාරු කරලා ආයෝජනය කරෝතින්. උදාහරණයක් හැටියට අවුරුද්දකින් ඒ ආයෝජනය කල්පිරෙනකොට නැවතත් රුපියල් ඩොලර් කරන්න පාවිච්චි කරන විනිමය අනුපාතය අර අද කරන විනිමය අනුපාතයමයි. ඒ කියන්නේ විනිමය අනුපාතය මත රඳා පවතින අවධානම සම්පූර්ණයම රජය හරහා බදු ගෙවන ජනතාව මත පටවනවා කියලා නිවාඩ් කබ්‍රාල් මහත්මයා කිව්වා. He said that the entire forex risk of investors who will invest in treasury bonds and bills will not have to take that risk කියලා. ඊළඟට කිව්වා බොහෝ ආයෝජකයෝ ලංකාවට එයි කියලා. මම ඇමති අහන්න කැමති එතුමාගෙන් කොහේ ආයෝජකයෝ? ඇත්ත වශයෙන්ම සභාපතිතුමියනි ආයෝජකයෝ එනවා වෙනුවට අද වෙනකොට ආයෝජකයෝ ලංකාවෙන් එළියට ගිහිල්ලා. රවුෆ් හකීම් ඇමතිතුමා කිව්වා වාගේ අපේ ද්විතීයික වෙළඳ පොලේ මේ ස්වෛරී බැඳුම් කර අද විකිණෙන්නේ 100ට 20ට 25ට 30ට වගේ ගණන් වලට. ඒ කියන්නේ අපිට ජාත්‍යන්තරයෙන් ඒ බැඳුම් කර නිකුත් කළා ණය ලබා ගන්න පුළුවන් හැකියාව සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තියෙනවා. අද දීර්ඝව කතා කරන්න බෑ.
මගේ කාලය අවසන් කරන්න.
අවසන් කරනවා. කබ්‍රාල් මහත්මයා කිව්වා ඇයි හර්ෂ මොකද උනේ අද වෙන කවුරුද පටන් ගත්තේ අයවැය කතාව කියලා. එතුමාට මම කියන්න කැමති 21 අයවැය කතාවේදී එතුමාට ඇවිල්ලා අහගෙන ඉන්න කියලා. අවසාන වශයෙන් මේක කියන්නම වෙනවා. අද මේ නිව්යෝක් ටයිම්ස්, ලොස් ඇන්ජලීස් පත්තරවල හැමතැනම විශාල වශයෙන් කතා වෙන කාරණාවක් තමයි මේ ඉමාඩ් සුබේර් කියන පුද්ගලයා. ඉමාඩ් සුබේර් කියන පුද්ගලයා වරද පිළි අරගෙන තියෙනවා ලංකාව ඇතුළු රටවල් කිහිපයක මුදල් ලොබීස් කෙනෙක් හැටියට ලබාගෙන එව්වා වංචා කිරීම සම්බන්ධයෙන්. එතුමාට අවුරුදු 13ක හිරේ අරින්න කියලා අද ඒ ලොස් ඇන්ජලිස් උසාවියෙන් ඉල්ලා තියෙනවා. මේක මේ රටේ ඒ දවස්වල දීර්ඝව සාකච්ඡා වෙච්ච
කතාවක්.
ලංකාවේ බදුකෙවන්නන්ගේ මුදල් කොහොමද මේ ඉමාඩ් සුබේර් කියන පුද්ගලයා හරහා යම් යම් දේශපාලන වැඩසටයුතු සඳහා වියදම් වුණේ කියලා. එදා අපිට උත්තර දුන්නේ නැහැ. අද අපි බලාපොරොත්තු වෙනවා රජයෙන් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් ඔබලා නිවේදනයක් හරි නිකුත් කරලා කියයි කියලා. ලංකාවේ බදුකෙවන්නන්ගේ මුදල් වලින් මේ ඩොලර් මිලියන ගාන වංචා වුණාද නැද්ද? හැබැයි එතුමා වරද පිළි අරගෙන තියෙන නිසා වංචාවක් සිද්ධ වෙලා තියෙන බව ඔබටත් පිළිගන්න වෙනවා. ඒ සඳහා ඔබලා කරන්නේ මොකද කියලා ගරු අධිකරණ ඇමතුමාටත් මම මේ
පිළිබඳව කතා
කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
හලෝ උනාසනී මන්ත්‍රීතුමියනි, අද 2020 වර්ෂයේ සඳහා අවසානයේ ඉදිරිපත් කරන මේ අවැලේකනේ විවාදයට එකතු වීම ලැබීම පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම මේ අකීකරු ආණ්ඩුව තමන්ගේ ගමන රටේ ජනතාවට කුමක් වුවත් යනවයි කියන කාරණය ඔප්පු කරන්න අපේ අර්ශ සිල්ලාගරු හිටපු අමාත්‍යතුමා ව්‍යවස්ථානුකූලවත් රටේ තිබෙන මුදල් රෙගුලේෂන් අනුවත් කටයුතු කරන බව එතුමාගේ කතාවේ පැහැදිලි කරනවා. මම මේ උගත් බුද්ධිමත් විද්වත් සභාවේ කතා කරපු මැති අමතුවරු මෙයාවේ පිළිබඳව විග්‍රහ කිරීම පිළිබඳව අපිට අවබෝධය තිබුණාට ගරු මුලාසනයේ උඩ මන්ත්‍රීතුමියනි, ගමේ බොහෝ දෙනා මේ පිළිබඳව යම් උනන්දුවක් මේ වකවානුව තුළ නැති බව මම දන්නවා. මම විශ්වාස කරනවා ගමේ රටේ ජනතාවට තේරෙන ආකාරයට මේ අයවැය ලේඛනයේ අරුත සහ මේ අයවැයේ නිර්වචනය වෙනත් ආකාරයෙන් මේ සභාවේ සභාගත කරන්න මගේ කතාව තුළ මම උත්සාහ දරනවා. අපි දන්නවා මූලාශ්‍ර මන්ත්‍රීතුමියනි, කලින් අපි වර්ෂයේ මුල අපේ ඒකාබද්ධ අරමුදලට එකතු වෙන බදු මුදල් රටේ ජනතාවගේ සුඛවීරණ වෙනුවෙන් පවතින ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් මහා විශාල පොරොන්දු ගොන්නක් අයවැය කියන මේ පොත තුළ ඒ පොත්පිංචිය තුළ ඇතුළත් කරලා වර්ෂ අවසානයේ ඊළඟ වර්ෂයේ අයවැය හදනකොට ඊට පෙර වර්ෂයේ අර දාපු අයවැය ලේඛනයේ කරපු සිදුවීම් පිළිබඳ හොරකම් පිළිබඳව කතා කරනවා. මම ඒක කෙටියෙන් කිව්වොත් අයවැයේ වර්ෂයේ මුල දාලා ඒ අයවැයේ තිබෙන අර ඒකාබද්ධ අරමුදලේ අහිංසක ජනතාවගෙන බදු මුදල් ටික අය අනුමතව කරාට පස්සේ හොරකම් කරනවා. ඒවා වංචනික ලෙස තායිතා ලෙස තමන්ගේ දේශපාලන එන්ජයියන්ට තමන්ගේ දේශපාලන වැඩපිළිවෙලට ඒ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරපු විදිය තමයි ඒ නීත්‍යානුකූල ස්වභාවය තුළ අපි කොතෙක් කිව්වත් අයවැය ලේඛනය තුළ අනුමත වෙලා කරන්නේ අවසානයේ ඒකාබද්ධ අරමුදල හොරා කාලා පවතින ආණ්ඩු කොයි ආණ්ඩු වුණත් කරේ ඒකේ කියන කාරණේ රටේ ජනතාව අද දන්න. එවනම් මේ අද මේ සම්මත කරන්න හදන මේ 2020 අයවැය ලේඛනය තුළ රටේ ජනතාවට කියන්න තියෙන්නේ හොරගම් කරලා දූෂණය කරලා වංචාව කරලා ගජමිතුරන්ට සලකලා ඒ හොරකම් ටික අනුමත කරන 2020 අය ලේඛනය තමයි මේ තියෙන්නේ. කලින් කරේ අනුමත කරගෙන හොරකම් කරන එක කරපු ලාසන මන්ත්‍රීතුමනි, 2020 අය ලේඛනය තුල ගමඩ කියන්න තියෙන්නේ හොරකම් කරලා ගජමිතුරන්ට සලකලා ඒ හොරකම් කරපු ටික අනුමත කර ගන්න අපිට අත උස්සන්න කියලා. මේකද මේ තමුන්නාසලාෙන් අපි අහනවා, තමුන්නාසලා මේ අපිට කියන්නේ මේ කුවක සිතින් හිතන්න එපයි කියලා. දැන් ඔබ කියන්නේ අපි දැන් දැක්ක පෞගේ කාලේ මාධ්‍ය තුළ තිබුණා අර කොරෝනා වසංගතයේ මඩලන්නට අවශ්‍ය කරන ඒ උපකරණ ඒ බෙහෙත් ඒ සියල්ල ගේන්න කටයුතු කරේ මොන ආකාරයේද කියන කාරණා. එවැනි ඝනදෙනු ටික කරලා ඒ ඝනදෙනු ටික තමයි මේ අද අනුමත කර නැත උස්සන්නේ කියන්නේ. සහ හොරගම් කරලා මෙරටේ අහිංසක ජනතාවගේ බදු මුදල් ටික විනාශ කරලා ඒවට අත උස්සන්න අපි සූදානම් නැහැ. මහින්දානන්ද අරුත්ගමගේ ඇමතුමා හිටියා නම් මට කියන්න තිබුණා මේ ජනාධිපතිතුමා හැබැයි මුනාසුරට මන්ත්‍රීතුමනි කරපු එක දෙයක් නම් කරලා තියෙනවා මේ ආයවැලේ කියන දියා බැලුවා. නේද අපේ මුදුවර මන්ත්‍රීතුමා සිස්ටම් එක චේන්ජ් කරලා. දැන් හොරගම් කරලා අනුමැතිය ඉල්ලලා තියෙනවා. ඒක හොඳයි. අන්න සෞභාගයේ දැක්මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එකක් කරලා තියෙනවා. දැන් මේ 20යි 20ට අත උස්සන්න කියන්නේ වංචාව දෝෂිරේ ඒකාබද්ධ මුදලේ අරමුදලේ මුදල් ටික අයතාලෙස නීත්‍යානුකූල නොවන විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩලා බිදලා දාලා ඒ හොරගම් ටික අනුමත කරන්න මේ වංචනිකයන්ට දූෂිතයන්ට අත උස්සන්න කියන එක සාධාරණයි. අන්න මෙයාලගේ සිස්ටම් එක චේන්ජ් වෙලා තියෙනවා. ඒක නම් අපිට කියන්න පුළුවන් අද මේ ආණ්ඩුවේ මේ ජනාධිපතිතුමාගේ මේ කණ්ඩායම කළ තියෙන මේ සිස්ටම් චේන්ජ් එක ගැන මම මේ දැන් මේ කතාවර කලින් මේ මූණ පොත බැලුවා. මූණ පොතේ තියෙන එක්තරා වගන්තියක් මූණාසර වන්තිද්දමනි එදා මේ බලයට එන්න කලින් මේ බලය ලබා ගැනීම වෙනුවෙන් කතා කරපු සමහර මේ මූණ පොතේ යාළුවෝ කියලා තිබුණා සර් එක බෑ කියලා. දැන් ගහලා තියෙනවා සර් බෑ කියලා. දැන් කියලා තියෙනවා සර් බෑ කියලා. මම මේ දිකකට කලින් මේ කියෝ. සමේ රටේ ජනතාව මහත් විශ්වාසයක් තියාගෙන මේ වැඩ පිළිවෙල බාර දුන්න මේ උදවිය. මම එකක් අහනවා අපේ
ගරු මන්ත්‍රීතුමා
අන්තිමට මිනිත්තු දෙකක් නායකයෙක් අපි ගරු කර නායකයෙක් නිවාස ශිරීපාල ගරු ඇමතුමනි. දැන් අද ආයවැලේ කියලා ඉදිරිපත් කරේ දශකයක් මේ රටේ පාලනය කරපු මුදල් ඇමතිවරයෙක් හිටපු ජනාධිපතිවරයෙක් වර්තමාන අගමැතිවරයා සහ වර්තමාන මුදල් ඇමතිවරයා. එතුමාගේ වගකීමේතු කාර්යකාරය තුළ මේ රටේ ඔහුට බවරපු ඒ කාර්යභාරය නිසියාකාර ඉස්සසිතීම නොවීම තුළ තමයි එතුමාලා එතුමාගේ මල්ලි කරේ තියන් ගිහිල්ලා වැඩේ දෙන කටකට කරන්නම් කියන කාර්යයක නිසා මෙන්න රාජපක්ෂවරු හැමදාම කරපු දේවල් නිසා අපේ හිටපු මහා ඇමතිතුමෝ ඔබතුමා ගැන මම දැන් වැඩි කතා කරන්නේ නැහැ. මොකද ඔබතුමා කරපු කියපු දේවල් කතා කරන එක හරි නැහැ. ඔබතුමා කියන්නකෝ නැගිටලා පුළුවන් නම් මේ සුනාමි අරමුදලට වගේ මේ කොරෝනා අරමුදලට ඔබතුමාලා නායකයෝ මොනාද කරේ කියලා කවුරු හරි කියන්න කරුණා කරලා. ජාත්‍යන්තරයෙන් ලැබුණ කොරෝනා අරමුදල ඒකට එකතු වුණා මේ දේශීය ව්‍යාපාරිකයෝ අත හිත දීලා මා විශාල මේ කොරෝනා අවදොර මඩින්නට ස්වේච්ඡාවෙන් සහයෝග දුන්නේ මුදලට මොකද උනේ කියන කාරණේ කියන්න. තමුන්නාසලා මේ රට හදන්න මේ අනුමැතිය ඉල්ලනවා නම් අපි අත් දෙකම උස්සන්න. ඉතිහාසයේ ඔබ කරන ඒ සුපුරුදු ගමන යන්නේ මේ 2020 ආයවැය ලේඛනය මීට කලින් ඔබට ගේන්න තිබුණා 20 වෙනි සංශෝධනයට ගින්න කලින්. ඔබ මුලින්ම කරේ මොකක්ද? ඔබට ඕනි බලය ඔබට යා යුතු ගමන හොඳින් හෝ නරකින් යන්න පුළුවන් වැඩ පිළිවෙල අනුමත කරගත්තා. දැන් අද කිමුල් කඳුළු හෙලනවා. දැන් අද ඇවිල්ලා කිමුල් කඳුළු හෙලනවා. අපි විරුද්ධ වෙනවලු මේ රට හදනවට. අපි විරුද්ධ වෙනවලු කොරෝනා මඩිනවට. අපි විරුද්ධ වෙනවලු කොරෝනා මේ රටෙන් ඈත් කරන්න නෑ. අපි විරුද්ධ වෙන්නේ ඔයාලගේ මේ සුපුරුදු හොරගමට. අපි විරුද්ධ වෙන්නේ මේ අහිංසක දුක් විඳින ජනතාවර ගමේ බෙහෙත් පෙත්ත ගන්න සල්ලි නැති වුණාට මහා පරිමාණයේ තමුන්නාසලා කරන්නේ මේ කාලකණ්ණි නස්පෙත්තිය නතර කරන්න කියන යෝජනාව තමයි විපක්ෂය අපි කියලා දෙන්නේ පෙන්වා දෙන්නේ කියන කාරණේ මතක් කරමින්
කාලය ලබා දීම
සුදුසුයි මම නිරබෝ විසුති.
ස්තුති ගරු ලසන්ත අලගේ වන්න මෙතුමා කාලය මිනිත්තු 6යි.
මූලස්සනාරුවට ගරු මන්ත්‍රීතුමියනි අද මං හිතන්නේ නිදහසෙන් පස්සේ මේ 76 වෙනි අයවැය තමයි අපි සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ අයවැය කරුණු කීපයක් මත විශේෂ වෙනවා. ඒකට හේතුව පෙර සියලුම අයවැය ඉදිරිපත් වන්නේ ඊට පෙර අවුරුද්දේ. දැන් උදාහරණයක් විදිහට අපි 2021 අයවැය ලබන සතිය ඉදිරිපත් කරමු. නමුත් මේ අයවැය මේ අවුරුද්ද තුළම ආපස්සට බලපාන විදිහට තමයි මේ අයවැය සම්මත කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඒකට හේතු කරුණු පිළිබඳව අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිත් හිටපු පැවති රජයේම අතුරු සම්මත ගිණුමක් ගෙනල්ලා ජනාධිපති මරණයෙන් පස්සේ අයවැය ඉදිරිපත් කරනවා කියන තැන ඉඳගෙන කටයුතු කළා. ඊට පස්සේ විශේෂයෙන්ම ඇති වුණු පාර්ලිමේන්තු මැතිවරණය කල්යාමත් එක්ක අතුරු සම්මත ගිනුම් වගින් තමයි මේ රට පාලනය කරන්න විශේෂම සිද්ධ වුණේ. මේක ජනාධිපතිතුමා හෝ රජය හිතාමතා අයවැය ඉදිරිපත් කිරීමක් කර නැතුව නෙමෙයි, රටේ තිබුණු තත්ත්වයන් අනුව සිදුවුණු දෙයක් බව අපි අවබෝධ කරගත යුතුව තිබෙනවා. එම නිසා එවැනි තත්ත්වයක් තුළ වර්තමානයේදී විශේෂයෙන්ම අපි දන්නවා මුළු ලෝකයේම අද මේ කොරෝනා වසංගතයකට මුහුණ දීලා තිබෙන අවධියක ඒ අභියෝග මැද රටක් විදිහට ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දීලා තිබෙනවා. විශේෂයෙන්ම ආනයන අපනයන අතර පරතරය ට්‍රිලියන් එකහමාරක් විතර අඩු කරගන්න පුළුවන්කමක් ලැබිලා තිබෙනවා මේ දක්වා මේ මාස කීපය තුළ. ඒ වගේම රුපියලේ අගය යම්කිසි ආකාරයක ස්ථාවර මට්ටමකට තබා ගන්න පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් බැංකු පොලි අනුපාතය තනි ඉලක්කමකට ගෙනීමට පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම යම් යම් ප්‍රායෝගික අපහසුතාවයන් අභියෝග තිබුණත් අපි ලබාගත්තු ජයග්‍රහණ මං හිතන්නේ විශාල ප්‍රමාණයක් තිබෙන බව අපි අවබෝධ කරගත යුතුව තිබෙනවා. ඉතින් ඒ නිසා මේ රජයේ සැබෑ ඒ ඉදිරි වැඩපිළිවෙල සහිත අයවැය තමයි ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ අයවැය හිතාමතා පරක්කු කර ඉදිරිපත් කිරීම වත් නෙමෙයි ප්‍රායෝගිකව ඇති වුණු නීති රීති සත්‍ය සහ රටේ ඇති වුණු වාතාවරණය තුළ තමයි මේ ආකාරයෙන් අපට ප්‍රථම වතාවට මං හිතන්නේ මේ අයවැයට අපට සම්බන්ධ වෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් මේ දිනවල බඩු මිල පිළිබඳව. අපි පිළිගන්නවා යම්කිසි ආකාරයක බඩු මිල වැඩිවීමක් තිබුණා, ජනතාවට අපහසුතාවයක් තිබුණා, අපි ඒක පිළිගත යුතුයි. හැබැයි අපි 2013 ඉඳන් මේ දක්වා අපි ගත්තොත් අද අත්‍යවශ්‍ය කිසිදු භාණ්ඩයක මේ කාල සීමාව තුළදී තිබෙන වැඩිම මිල මට්ටම නෙමෙයි අද තිබෙන්නේ. එළවලු ගත්තා.
ඔබතුමාට මිනිත්තු දෙකක්
කියලා තව. අත්‍යවශ්‍ය භාණ්ඩ ගත්තා. මේ කාල සීමාව තුළදී මීට වඩා වැඩි මිල වැඩිවීම අවස්ථා අනන්තවත් ප්‍රමාණයක් තිබිලා තිබෙනවා. දැන් සහල් මිල පාලනය කරන්න පුළුවන්. අපට දින 4ක් ඇතුළත මෙරටට සහල් ආනයනය කළොත් රුපියල් 80කට සහල් ලබා දෙන්න පුළුවන්. ඇයි ඒක කරන්නේ නැත්තේ? මේ රට සහලින් ස්වයංපෝෂිත කරලා ගොවියා ආරක්ෂා කිරීම කියන ඒ ප්‍රතිපත්තිය රැකීම නිසා තමයි මේ තත්ත්වය අද ඇති වෙලා තිබෙන්නේ. ඒක රජයේ පරිපාලනමය ප්‍රශ්නයක්, කළමනාකරණ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම කවදා හෝ මේ ප්‍රශ්නයට ඉස්සරසාර විසඳුමක් තිබිය යුතුයි. අපේ රටේ වී නිෂ්පාදනයේ ප්‍රමාණවත් ස්වයංපෝෂිත වී ප්‍රමාණයක් තිබෙනවා. නමුත් සහල් මිල අද යම්කිසි ආකාරයකට ඉහළ යෑමක් පතු වෙලා තිබෙනවා. ඉතින් ඒ සඳහා තමයි විවිධ ආකාරයෙන් ක්‍රියාමාර්ග අපි අරගෙන තිබෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නේ සඳහා ඉස්සරසාර විසඳුමක් අපට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙයි. අපි ලබා ගන්නවා කෙසේ හෝ ලබා ගත යුතුව තිබෙනවා. ඒ වගේම තමයි අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවලත් යම් කිසි ආකාරයක මිල වැඩිවීමක් සිද්ධ වෙලා තිබෙනවා නම් දේශීය ගොවියා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම කියන තැන ඉඳගෙන කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද ඇතැම් භාණ්ඩවල මිල වැඩිවීමක් අනිවාර්යෙන්ම සිද්ධ වෙලා තිබෙන්නේ. මේක අපි බොහොම පැහැදිලිව අවබෝධ කරගත යුතුව තිබෙනවා. එනකොට විවේචනය කරන්න පුළුවන් ඇයි ඒ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ කියන එක පිළිබඳව අපි සිතිය යුතුයි. දෙම නිසා අපට විශාල විශ්වාසයක් තිබෙනවා අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරි වර්ෂ කීපය තුළදී අපට යථාර්ථයක් බවට පත්කිරීමට හැකි වෙලා ඔබ අප කවුරුත් බලාපොරොත්තු වෙන අපේ රටේ දියුණුව ඇතිකර ගැනීමට අපට පුළුවන්කමක් ඇතිවෙයි කියන ඒ බලාපොරොත්තු අපි සතුව තිබෙනවා. ඒ වෙනුවෙන් අපි අපේ කාර්යභාරය මහජන නියෝජිතයන් විදිහට අපි අවංකව ඉටු කරනවා කියන එක සඳහන් කරමින් මම නිහඬ වෙනවා ස්තුතියි.